ሁላይ ሳዱ ጋር ያጣሉ
ፋንሲን ሰማጋን እነ ነማስካሬ ይያነ
Buddham saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dhyampi buddham saranam gacchami Dhyampi dhammam saranam gacchami Dhyampi sangham saranam gacchami Dhyampi buddham saranam gacchami Satyampi dhammam saranam gacchami Satyampi sangham saranam gacchami Saranam gamanam sampunnam Pānāti pātā vēramani sikkhā padaṁ samādhiyāmi Adinnā dānā vēramani sikkhā padaṁ samādhiyāmi Kāme sumicchācāra vēramani sikkhā padaṁ samādhiyāmi Musāvādā vēramani sikkhā padaṁ samādhiyāmi Surāmeraya majjapamā dattāna vēramani sikkhāpadaṁ samādhiyāmi Isaranena saddhiṁ pañca-sīlaṁ dhammaṁ sādhukaṁ surakkhitaṁ katvā Appamādena sampādeta Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Saddha sampanna kārnika pinnathana dinama Adu davasidi bhoom saddhāvin Me avuddi palavini desanāna hatiyatta Me avasthāvidi sūdhānan vanni Lothurā buddhrajānan mahūse Apihama dinātama sasaru dhukhiṁ yataravīm pinsa Desanā karannati yedunu E saddharma sāgarīng Salpyak namut sravane karagannata Pinnatuni buddhrajānan mahūse Apita saddharma desanā karanakota ඒ දේශනා කළ හැම දහම් පරියායක්ම අපිට දේශනා කළේ සසර දුකින් උත්තර වීම සඳහා මූලික කරගෙන ඒ හැම පරියායක්ම මුල්ල පටන් අග දක්වාම නැතිනම් බොහොම සරල තැනක ඉඳලා අරම ගම්භීර තැන දක්වාම විවරණය කරන්නට විභජනය කරන්නට පුළුවන්කම තියෙනවා. මේ සද්ධර්මය මහා සාගරයට උපමා කරලා දේශනා කරන බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරනවා මහා සාගරය ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන එක. එක පාර ගැඹුරට යනවට වඩා බොහෝ තැන් තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් ප්‍රමාණිකූල ලෙස ගැඹුරු වෙන ආකාරයක්. මේ සද්ධර්මයක් එහෙමයි ක්‍රමක්‍රමයෙන් ප්‍රමාණිකූල ලෙස ගැඹුරට යන්නේ. බොහොම කුඩා කෙනෙකුටත් උස නැති කෙනෙකුටත් නමුදු වේ තමන්ට පුළුවන් තරම් ප්‍රමාණයට බැහැලා ඒ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ඊට වැඩිය ටිකක් උස ශක්තිවන්ත කෙනෙකුට ඊට වැඩිය ටිකක් ගැඹුරට යන්න පුළුවන්. මේ විදිහට බොහොම ගැඹුරු තැන දක්වාම මේ සමුද්‍රයේ කෙලවරක් නැතුව තියෙනවා වගේ මේ බුදුරජාණන් වහන්සේ අපි දෙන්න ධර්මය බොහොම ගැඹුරු තැනක් දක්වාම සරල තැනක ඉඳලා හැපී සිටිනවා. ඉතින් ඒ ධර්ම බුදුරජාණන් අපිට දේශනා කරනකොට අපිට සූත්‍ර පිටකයේ තුල බොහෝ විට අහන්න දකින්න ලැබෙන සූත්‍ර දේශනා බොහෝමයක් තුල අපි බුදුආනගාමී සත්‍යතාව මූලික වෙන්නේ කොහොමද? ඒ සූත්‍රයට අවශ්‍ය මාර්ග සංප්‍රයුක්ත කරුණු අපිට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ බොහෝ අවස්ථාවල ශ්‍රවණය කරලා තියෙනවා. ඉතින් අද දවසේදී අපිට ස්වාමීන් වහන්සේ නැතිනම් අපේ සුදස්සන ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒ විදිහට ගිරිමානන්ද සූත්‍රයේන දස සංඥා පිළිබඳව ටිකක් කතා කරලත් හොඳයි. දිලිවිලි පිළිවෙලට එකින් එක අරගෙන දස සංඥා පිළිබඳව ටිකක් කතා කරන්න කියලා. ස්වාමීන් වහන්සේ ටිකක් කරුණු පැහැදිලි කිරීම කරා කොහොමද ඒ ගිරිමානන්ද සූත්‍රයේන දස සංඥා පිළිබඳව කරා. ටිකක් ගිරිමානන්ද සූත්‍රයේන පළවෙනි දස සංඥාවන්ගේ පළවෙනි සංඥාව අනිච්ච සංඥාව දෙවෙනි සංඥාව. අද භාවනා මාර්ගයක් හැටියට අපිට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන එක නැතිනම් අනිත්‍ය වඩනවා දකින්න ලැබෙන කාරණාවක්. අනිත්‍ය සංකල්පය අනිත්‍ය කියන ධර්මතාවය පිළිබඳව අපිද විටින් විට කතා කරනවා. විටින් විට සම්ප්‍රදායන් තුල නොඑක් දහම් විභජනය කරන පිරිස අතරද අනිත්‍ය දෘෂ්ටිවාද අපිට දකින්නට තියෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන එක පිළිබඳව අපිට දේශනා කරන්න තියෙනුනේ චක්කුම් වික්‍රේ අනිච්ඡං රූපං අනිච්ඡා චක්කු විඥානං අනිච්ඡං. මහණෙනි එන අනිත්‍ය ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි. එතකොට මේ අනිත්‍යයි දෙයක්. එතකොට මේකෙදි අපි විමසල බලන්නට අවශ්‍ය මේක අපේ ජීවිතයේ යෙදිලා තියෙන්නේ කොහොමද? නේද අපිට අනිත්‍ය සංඥාව වඩන්න තියෙන්නේ අපි ටිකක් විමසල බලන්නට අවශ්‍ය වෙනවා. එතකොට ඒකෙදි නිත්‍ය සංඥාව සහ අනිත්‍ය සංඥාව කියන එක අවශ්‍ය.
තේරුම් ගන්න අවශ්‍යයි. අපේ ජීවිතය සහ ලෝකෝත්තර ප්‍රතිපදාව මොකක්ද කියන එක වටහා ගන්න අවශ්‍ය වෙන නිසා අපේ ජීවිතය ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ කියන තැන හැම අවස්ථාවකදීම පිහිටා සිටින මත්තම තමයි නිත්‍ය සංඥාව කියන එක. ඒකට කියනවා විපාලාසයක් නැතිනම් පෙරළුණු සංඥාවක් පෙරළුණු අදහසක් තමයි නිත්‍ය සංඥාව කියලා කියන්නේ. අපේ ජීවිතයේ අද එළඹ සිටි භව මට්ටමේ නිත්‍ය සංඥාවක් කියනවා ලෝකය අපි උපදින්න කලින් තිබුණා, තිබුණ ලෝකේ අපි ඉපදුණා, ඒ වගේම ලෝකේ තියෙනකොට අපි ජීවත් වෙනවා, ඒ ලෝකේ තියෙනකොටම අපි මැරෙනවා, නැතිනම් මේකෙන් අයින් වෙලා යන්න සිද්ධ වෙනවා. ඕක තමයි අපේ ජීවිතයේ එළඹ සිටි නිත්‍ය සංඥාව. මේ නිත්‍ය සංඥාව තියෙන අපිට මේක හිතේ පෙරළුණු සංඥාවක් නැතිනම් අනිත්‍ය තැනක නිත්‍යයි කියලා හදාගත්ත සංඥාවක් කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. ඒ වගේම අනිත්‍ය සංඥාව වඩන්න කියලත් අපිට දේශනා කළා. අනිත්‍ය සංඥා සූත්‍ර වගේ අරගෙන බලනකොට ඒ සූත්‍ර දේශනාවල පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මේ වඩන ලද අනිත්‍ය සංඥාව කතරම් මහත්ඵලයි, මහත් ආනිසංසයිද කියලා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් නිඳති දුක්ඛේ සමුදය විසුද්ධිය. මේ අනිත්‍ය බලන එක නිවන තියෙන ප්‍රතිපදාවක් හැටියටත් පෙන්වන. එතනම තව විදිහකට කතා කරොත් විමුක්ති මුඛයක් හැටියට, විමුක්තියට තියෙන, නිවනට තියෙන දොරටුවක් හැටියට බුදුරජාණන් වහන්සේ අපිට මේ අනිත්‍ය කියන ධර්මතාවය පෙන්වුවා. එතකොට අපි අනිත්‍ය කියන එක ආකාර දෙකකින් අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි අනිත්‍ය කියන නැතිනම් නැති වෙලා වැය වෙලා යන ස්වභාවය. ඒ වගේම අනිත්‍ය ධර්මතාවය අපි වඩන්නේ මොකක් නිසාද කියන එක අපි විමසලා බැලිය යුතුයි. අද ලෝකෙ තුල කොපමණ දෙනෙක් අනිත්‍ය සංඥාව වැඩුවත්, කොච්චර අනිත්‍ය ගැන කතා කළත්, මේ අනිත්‍ය කියන දෙයට වඩන අනිත්‍ය සංඥාවට අපේ කෙලෙසින් දුරු වෙන්නේ නැහැ. වඩන අනිත්‍ය සංඥාවට, වඩන අනිත්‍යයට අපේ කෙලෙසේ දුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට ඒකට නිශ්චිත ඉලක්කයක් නැති නිසා. ඉස්සෙල්ලා මේ ශාසනයේ දිවෙන, මේ ශාසනයේ ඉදිරියට යන ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන සහ කෘතඥාන කියන තුන. සත්‍ය ඥානය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දකින, නැතිනම් කුමක්ද කියලා දැනගන්න. ජානතෝ වහම් වික්‍රේ පස්සතෝ වාසවානං කයම්ම දාමි කියලා දේශනා කරපු ජානතෝ කියලා මේ දන්න කෙනාට කියලා පෙන්වපු තැන. ඒක තමයි සත්‍ය ඥානය. සත්‍ය ඥානය කියන්නේ ඒක තුල එයාට ලොකු ඥාන දර්ශනයක් තියෙනවා, එයාට ලොකු නුවණක් තියෙනවා. ඇයි මම මේක කරන්නේ, මොන තැන දක්වාද මම මේක කරන්නේ, කොතනටද මට මේක පිහිටා සිටිය යුතු කියන මේ සත්‍ය ඥානෙ තියෙනවා. සත්‍ය ඥානෙ තියෙන කෙනා ඊළඟට තියෙන කෘත්‍ය ඥානෙ. එයාට දැන් කරන්න වැඩක් තියෙනවා, මේ විදිහට කරන කොටයි මේක සාක්ෂාත් වෙන්නේ. දැන් කරන කෙනාට සාක්ෂාත් විය යුත්තේ, තව ටිකක් ස්ථිර විය යුත්තේ සත්‍ය ඥානය තුල එයා දැනගත්ත දර්ශනයමයි. සත්‍ය ඥානය තුල එයා දැනගෙන තියෙන දර්ශනයම තමයි එයාට කෘත්‍ය ඥානය තුල සාක්ෂාත් වෙන්නේ. ඒ වගේම කෘතඥානය තුල මම මේක කළා කියන නුවණක් එන්නේ සත්‍ය ඥානය තුල එයා දැනගත්ත දෙයමයි. එතකොට මේකෙදි බොහෝ විට අද ලෝකෙ තුල මේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන තුන කියන ධර්මතා තුන ගැන කතා කරලා අහකට මේකෙන් ගොඩාක් දෙනෙක් ප්‍රතිපදාව කියන තැනින් තමයි පටන් ගන්නේ. නැතිනම් සත්‍ය ඥානේ නැතුව කෙලින්ම කෘත්‍ය ඥානේ කියන තැනින් කෘත්‍යයෙන් පටන් ගන්න තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. සුත්ති ඥානය කියන එකෙන් තමයි දහම් පිළිබඳව තීරණය කරන්න පුරුදු වෙන්නේ. නැතිනම් ශාසනය හඳුනගන්නේ කුත්ති ඥානය කියන තැනින්. නමුත් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම අපිට ශාසනයේ ආරම්භයේ පෙන්වුවේ සත්‍ය ඥානය කියන එක ළඟින්. ඒ කියන්නේ අනිත්‍ය වඩන්න කලින් අපිට දැනගන්න සිද්ධ වෙනවා සත්‍ය ඥානය තුළ අනිත්‍ය භාවනා ප්‍රතිපදාව කියන තැන. අනිත්‍ය සහ අනිත්‍ය භාවනා ප්‍රතිපදාව කියලා කාරණා දෙකක් තියෙනවා. අනිත්‍ය කියලා කියන්නේ ලෝකේ පවතින ධර්මතාවය. පවතින ධර්මතාවය දකින්න අවශ්‍ය වෙන්නේ ඇයි කියන ඥාන දර්ශනයයි අනිත්‍ය භාවනා ප්‍රතිපදාව වෙන්නේ. අද අනිත්‍ය කියන එක අපිට අපේ ජීවිතය තුළ සාක්ෂාත් වෙලා නම් අපේ ජීවිතය තුළ නම් අපිට දකින්නේ. අනිත්‍ය කියන එක දැකලා තියෙන්නේ අපි කෙලෙස් සහිත ලෝකයේ තුළ. අපි උදාහරණයක් ගත්තොත් බිත්තරයක් ඇතුලේ ඉඳලා බිත්තරේ ඇතුලේ කෝෂයේ ඇතුලේ ඉන්න කෙනා කෝෂය ගැන එයා කෝෂයෙන් පිට තීරණය කරන්න හදනවා නම් එයා කෝෂයේ ඇතුලේ ධර්මතාවමයි කෝෂයේ ඇතුලේ ඉඳලා තීරණය කරන්නේ. පිටගෙන එයාට තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නේද? ඒ වගේ ලෝකෝත්තර ඥාන දර්ශනයේ ගැන අපි එතනින් එතනින් දකින අනිත්‍ය ධර්මතාවය අද කතා කරනවා කියලා කියන්නේ කෝෂයේ ඇතුලේ ඉඳලා කෝෂයේ ඇතුලේ ගැන කතා කරනවා වගේ දෙයක්. එතකොට අපිට තියෙනවා සම්මා දිට්ඨිය නැතිනම් ඇත ඇති හැටි දැකීම කියන කාරණාව තයි ආශ්‍රවක්ෂේ වෙන්නේ. අනිත්‍ය කියන ධර්මතාවයට නෙමෙයි ආශ්‍රවක්ෂේ වෙන්නේ. පහුගිය දවස්වල සාමිනාස කරපු දේශනාවක් හැම දෙනාම අහන්නේ සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා ප්‍රතිපදාව කියන එක ගැන සාමිනාස කරපු දේශනාවක් අහන්න ඇති. ඉතින් ඒක අහලා තිබුණොත් හැම කෙනෙකුටම මම කියන්නේ මේ කාරණාව ආගන්තුක දෙයක් නෙවෙයි. එතකොට මේ සතිපට්ඨාන භාවනා ප්‍රතිපදාව ගැන සාමිනාහන්සේ පැහැදිලි කරා වගේමයි මේකත් අපිට අනිත්‍ය සහ අනිත්‍ය භාවනා ප්‍රතිපදාව කියලා කාරණා දෙකක් ලැබෙනවා. එතකොට අනිත්‍ය කියන එක ලෝකෙ තුල පවතින යථාර්ථය ඒක අපිට නැතිනම් තව විදිහකට ගත්තොත් නිරෝධ සත්‍ය කියන තැන අපිට නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න මාර්ග සත්‍යයක් අවශ්‍ය වෙනවා. මාර්ග සත්‍යයක් කියන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය ප්‍රධාන කොටගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි කෙලෙස් දුරු වෙන්නේ. කෙලෙස් දුරු වෙනකොට සාක්ෂාත් වෙන්නේ නිරෝධ සත්‍යයයි. ඒ වගේ අනිත්‍ය කියන ධර්මතාවයටයි අපි දකින්න උත්සාහවත් වෙන්නේ. අනිත්‍ය දකින්න උත්සාහවත් වෙනකොට පිරෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය පිරෙනකොට සාක්ෂාත් වෙන්නේ අනිත්‍ය කියන ධර්මතාවයයි. එතකොට අද අපිට අනිත්‍ය වඩනවා කියන එක අනිත්‍ය ගැන අපි විවිධ පරියායන්ගෙන් විවිධ අවස්ථාවල කතා කරපු දෙයක්. අනිත්‍ය කියන එක සංකත තැන ඉඳලා අපිට බොහොම ගැඹුරු තැන දක්වාම කතා කරන්න පුළුවන් දර්ශනයක්. නැතිනම් ලෝකෝත්තර චිත්තචෛතසික ටික ළඟට යනහම කතා කරන්න පුළුවන් දේ තමයි අනිත්‍ය කියන ධර්මතාවයට. එතකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති කියනකොට සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියනකොට සංකත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණක සංඛාර සහ ප්‍රයෝගාදි සංඛාර කියන මේ සියලුම ධර්මයන්ගේ අනිත්‍යතාවය අපිට ප්‍රකට කරගන්න වෙනවා. එතකොට මේ අනිත්‍ය කොතනින්ද හසු වෙන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අනිත්‍ය දකින්න අපිට අවශ්‍ය වෙන ඥාන දර්ශනයයි වැදගත් වෙන්නේ. නැතිනම් අපි උදාහරණයක් කිව්වොත් පොඩි ළමයෙකුත් ගණන් ඉගෙන ගන්නවා. ඒ වගේම 5 වසරේ, 6 වසරේ, 10 වසරේ, 12 වසරේ ළමයෙකුත් එතනින් එහාටත් ගණන් කියන පාඩම ඉගෙන ගන්නවා. එතකොට මේ ගණිතය ඉගෙන ගන්නකොට මට්ටම් ගොඩක් ගණිතයේ තුල මට්ටම් ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් ගණිතය තුල එක එක ලෙවල්ස් එක එක මට්ටම් ගොඩක් තිබුණට ගණිතය කියන ධර්මතාවයේ එකක් වෙලා ය හැම දිනාටම ගණන් කියන ස්වභාවය තුල එකම අර්ථයක් ය හැම දිනාටම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේ ලෝකෙ තුල අද අනිත්‍ය හරි හෝ වැරදි කියනකොට කෙනෙක් අනිත්‍ය වඩන්න පුළුවන් මේ පේන රූපේ අනිත්‍යයි කියන තැනින් අනිත්‍ය සාක්ෂාත් කරන්න යන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් සතර මහා ධාතුව ඇති තැනක නේද අපිට මේ විදිහ රූපයක් හම්බෙලා තියෙන්නේ, මේක අනිත්‍යයි කියලා රූප පැත්තෙන් අනිත්‍ය කතා කරන්න පුළුවන්. කෙනෙක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනා සංඥා දෙක අනිත්‍යයි, වේදනා සංඥා දෙක නිසා හැදුණු අනිකුත් විඥාන නාම රූප සලායතන පස වේදනා කියන ටිකත් අනිත්‍යයි නේද? මේ විදිහට පටිච්ච සමුප්පාද න්‍යායය යටතේ මේ අනිත්‍ය වෙලා යන නාම ධර්මතා පැත්ත ගැන කෙනෙක් කතා කරන්න පුළුවන්. මේ මොන ආකාරයකට අනිත්‍ය කතා කළත් ආශ්‍රවක්ෂේ වෙන්නේ රූපය ගැන කතා කරාටවත් නාමය ගැන අනිත්‍ය කතා කරාටවත් නෙමෙයි. අනිත්‍ය කියන එක බලන්නේ ඇයි කියන ඥාන දර්ශනයටයි, නැතිනම් සම්මා දිට්ඨියටයි ආශ්‍රවක්ෂේ වෙන්නේ, ආශ්‍රව නැති වෙන්නේ. ඒක නිසා අපිට මූලික වශයෙන්ම අනිත්‍ය භාවනා ප්‍රතිපදාව, අනිත්‍ය සංඥා ප්‍රතිපදාව පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අනිත්‍ය කියන එකත් එක සංඥාවක්, දස සංඥා කියලම කියන්නේ මේ දසාකාර සංඥාවක්. අනිත්‍ය කියන එක සංඥාවක්. සංඥාව කියන එකේ ස්වභාවය සංඥාව නිර්වචනය කරන්නේ සංජානතීතිකෝ සංඥා. හඳුනන නිසා සංඥාව කියලා කියනවා. හඳුනන නිසා ඇති වෙන සංඥාව අනිත්‍යයි කියලා හඳුනනවා. ඒකද එක සංඥාවක්. නিত্য සංඥාව එළඹ සිටි අපිට අනිත්‍ය සංඥාව කියන දෙයින් හඳුනනවා. රූපයක් ඇසමුවට එනකොට ඒ රූපේ නিত্য සංඥාවෙන් ඇසුරු කරන අපිට අනිත්‍ය සංඥාවෙන් රූපේ වහනවා. එතකොට ඒක අපිට අනිච්චානුපස්සනාවක් වෙලා, අනිච්චානුපස්සනාවක් වෙනකොට මේකේ ආශ්‍රවයක් ක්ෂය වෙන්න, ආශ්‍රව නැති වෙන්න, ආශ්‍රව ධර්මතා නූපදින ස්වභාවයට පත් වෙන්න නම් අපිට බලන අනිත්‍ය බැලීම තුල වැඩෙන සම්මා දිට්ඨියක් තියෙන්න අවශ්‍ය වෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දකිනවා කියන එක. ඇත්ත ඇති හැටියට දැකීම තුල වෙන්නේ මිච්ඡා දිට්ඨිය දුරු වෙනවා කියන එක, වැරදි දැකීම, වැරදි දර්ශනය දුරු වෙනවා කියන එක. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙන හැම වෙලාවකදීම මිච්ඡා දිට්ඨි නිච්චින්න මොහොතේ මිච්ඡා දිට්ඨිය දිරලා යන්න පුළුවන්කම තියෙනවා. මිච්ඡා දිට්ඨිය දිරලා යනවා. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙනවා කියනකොට සම්මා දිට්ඨිය ඇති කර ගන්නයි අනිත්‍ය බැලුවේ. ඒ වගේම අනිත්‍ය බලන්න බලන්න අපිට සම්මා දිට්ඨියම සාක්ෂාත් වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙනකොට මිච්ඡා දිට්ඨිය දුරු වෙනවා. එතකොට මොන ධර්මතාවලද අපිට අනිත්‍ය සාක්ෂාත් කළ යුත්තේ? සත්‍ය ඥානය තුළ දැන් අපිට හම්බෙලා තියෙන්න ඕනේ මේ කතා කරන මේ දර්ශනේ, මේ කතා කරන කාරණා ටික අනිත්‍ය බලන්න කලින්. දැන් අපිට සත්‍ය ඥානය තුළ ලැබෙන්න ඕනේ අනිත්‍ය බැලිය යුත්තේ, අනිත්‍ය වශයෙන් දැකිය යුත්තේ මොන තැනද කියන එක. අනිත්‍ය වශයෙන් දැකිය යුත්තේ, අනිත්‍ය වශයෙන් බැලිය යුත්තේ අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ අපේ ජීවිතේ පරිබාහිරව හම්බෙන ධර්මතාව ගැන අනිත්‍ය වශයෙන් බලන්න කියලා. අපේ ජීවිතෙන් පරිබාහිරව හම්බෙන තැනම ආශ්‍රව සහිත මනසකුයි පවතින. මොකද අපි අපි තුළම ජීවත් වෙලා විසින කවදාවත් මේ ටැංකියෙන් එළියට ගිහිල්ලා නැතිනම් ජීවිතෙන් එළියට ගිහිල්ලා ජීවත් වෙනවා කියන දෙයක් කරලා නැති නිසා. ඒක නිසා අනිත්‍ය කියන ධර්මතාවය අත අපිට අපි ළඟින් හසු වෙන්න ඕනේ. දුක පැනෙව්වෙත් මේ ශරීරය තුලින් නම්. දුක් වූ ස්කන්ධ ටිකේ අනිත්‍ය නම් සාක්ෂාත් කළ යුත්තේ. අනිත්‍ය හසු වෙලා තියෙන්න ඕනේ මම අද පුද්ගල භාවය තුළ මම ජීවත් වෙනවා කියන මේ සිද්ධිය තුළයි. මේ සිද්ධිය තුළ අනිත්‍ය හසු කරගන්න අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතේ ජීවත් වෙනවා කියන තැනයි තියෙන යථාර්ථය දකින්න. ඒකයි අනිත්‍ය සංඥාව වඩනකොට නිර්මාණන්ද සූත්‍රයේදී අනිත්‍ය සංඥාව පෙන්වන්නේ. රූපේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා. අනාත්ම සංඥාව ගැන විස්තර කරනකොට අනාත්ම සංඥාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආයතන පරියාය තුල පිළිගන්නවා. අනිත්‍ය සංඥාව ස්කන්ධ තුලත්, අනාත්ම සංඥාව අනාත්ම සංකල්පය, අනාත්ම සංඥාව ආයතනය තුලත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. එතකොට අනිත්‍ය සංඥාව අපිට ස්කන්ධ ධර්මතා ටික තුල පෙනෙන්නට ඕනේ. නැතිනම් අනිත්‍ය කියන එක අපේ ජීවිතය තුල දකින්න ඕනේ. අනිත්‍ය කියන එක අපේ ජීවිතය තුල දකින්න ඕනේ කියලා කියන්නේ අපි ජීවත් වෙනවා කියන සිද්ධිය තුල පවතින අනිත්‍යතාව සාක්ෂාත් කරලා තියෙන්න ඕනේ. එතකොට මේකේ එක එක මට්ටම් තියෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් රූපේ අනිත්‍ය දකින්න පුළුවන්, කෙනෙක් නාම ධර්මතාවේ අනිත්‍ය දකින්න පුළුවන්. නමුත් දෙන්නගෙම අනිත්‍ය දැකීම තුල ඇති වෙන සම්මා දිට්ඨියේ නානත්වයක් තියෙන්න බෑ. අනිත්‍ය බලන්න හදන අනිත්‍ය බලන ක්‍රම එකක් දෙකක් 10ක් 100ක් තියෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් අනිත්‍ය බලන ඥාන දර්ශනය සහ බැලීම තුල සාක්ෂාත් වෙන ඥාන දර්ශනය නැතිනම් කුත්‍ය ඥානෙ කියන එක 1000කට බෙදෙන්න පුළුවන් 100කට බෙදෙන්න පුළුවන්. නමුත් සත්‍ය ඥාන සහ කුත්‍ය ඥාන කියන දෙක එකම තැනකට එකම අරමුණකට එකම කාරණාවක් ඉලක්කගත කරගෙනයි තියෙන්නේ. ඒක නිසා අපිට සත්‍ය ඥාන කියන තැනදී අපිට මේ කාරණාන් ටික ගැන නුවණක් තියෙන්න ඕනේ. අපේ අනිත්‍ය කියන ධර්මයට අනිත්‍ය කියන දෙයට විෂය වෙන කාරණාව මොකද්ද කියන එක. අනිත්‍ය කියන එකට අපි කතා කරා ගිරිමානන්ද සූත්‍රයේ තුල අනිත්‍ය සංඥාව වඩන්නේ ස්කන්ධ ධර්මයන්ගෙන් අපිට අනිත්‍ය පෙන්නනවා කියන තැනින්. මොකද ස්කන්ධ කියන පරියාය තුල ස්කන්ධ කියන කාරණා ටික තුලයි අපිට ලෝකයේ ඇසුරු වෙන්නේ. ලෝකය කියන තැන අපිට තීරණය කරන්න තියෙන පහසුම තැන තමයි අනිත්‍යතාවය ප්‍රකට කරන්න තියෙන තැන ස්කන්ධ ධර්මතාව ටික නිසා. අපිට හැම වෙලාවකදීම මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යතාවයයි ප්‍රතිපදාවක් විදිහට අපිට හම්බෙන්නේ අනිත්‍ය දකින ඥාන දර්ශනයකුයි. පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ටික කෙරෙහි ඉතේ පවතින උපාදාගත උපාදානස්කන්ධය කියන කාරණාව. එතකොට අද මේ උපාදානස්කන්ධය හම්බෙන තැන ස්කන්ධයන් උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් බලන්න කලින් උපාදානස්කන්ධ අපිට හම්බෙන්න තැන ගැන අපිට තීරණය කරගන්න මෙයාගේ විෂය ප්‍රමාණය පරිසරය මොකද්ද කියන එක ගැන ටිකක් තීරණය කරගන්න වෙනවා. එතකොට මේ උපාදානස්කන්ධ කියන ටික හම්බෙන විෂය පරාසය මොකද්ද? අපිට හැම වෙලාවකදීම හිතෙන්නේ අපේ ජීවිතය තුළට මේ ටික දාලා බැලුවොත් එහෙම ලෝකය තියෙනවා, තියෙන ගෙවල් දොරවල් නිසයි මට සතුට එන්නේ, නැතිනම් දුව පුතා ඉන්න නිසයි, දුව පුතා නිසයි මම සතුට වෙන්නේ, දුව පුතා නැති වෙනකොටයි මට දුක එන්නේ. දැන් අපිට ලෝකයේ තුලින් දුක සැප කියන කාරණාව ලෝකයේ තුල පිහිටලා ලෝකයේ තුල තියෙන ධර්මතාවයක් හැටියට දුක සැප හදාගත් මට්ටමකයි අපි හැමදෙනාම ජීවත් වෙන්නේ. අපිට හිතෙන්නෙම දුව පුතා මැරුණු නිසයි දුක ආවේ, නැතිනම් දුව පුතා ලෙඩ වුණ නිසයි දුක ආවේ, අම්මා තාත්තා මැරුණු නිසයි දුක ආවේ, නොමැරුණා නම් මට දුක එන්නේ නැහැ. ඔක තමයි අපිට තියෙන අද මිච්ඡා දිට්ඨි කියන මට්ටම. දැන් මේ මිච්ඡා දිට්ඨි කියන මට්ටම තුල පිහිටලා ඉන්න අපිට පෙන්වුවා ස්කන්ධ වශයෙන් දකින අපිට උපාදානය සහ ස්කන්ධ ටික ප්‍රකට වෙලා තියෙන්නට ඕනේ. එතකොට ඒ උපාදානයේ සහ ස්කන්ධ ටික ප්‍රකට වෙනකොට උපාදානයේ කියන තැන අපිට හැම වෙලාවකදීම පේන්නේ පුද්ගල භාවයේ මතින්, නැතිනම් පුද්ගල භාවයේ පැත්තෙන් පතිත වුණ උපාදානයක් අපිට හසු වෙන්නට ඕනේ. පුද්ගල භාවයේ පැත්තෙන් කියන කිව්වේ හැම වෙලාවකදීම රූපය කියන පැත්ත නැතිනම් ස්කන්ධ පැත්තට පුළුවන්කම තිබෙන ස්කන්ධ ධර්මතාවයක් හැටියට පත් වෙනවා. නැතිනම් විපාකයේ හැටියට එන්න විතරයි පුළුවන්කම තිබුණේ. විපාකයේ ආරම්භය නව කර්ම සකස් කර ගන්නවා කියන මට්ටම හැම වෙලාවකදීම සිද්ධ කරගත්තේ අපි ආධ්‍යාත්මික පැත්තේ. උපාදානයේ ආධ්‍යාත්මික පැත්තේ ආධ්‍යාත්මික තිබුණු උපාදානය බාහිරට පතිත කළ නිසා බාහිර ස්කන්ධද උපාදාන ස්කන්ධ බවට පත් වෙනවා. ඒ උපාදානීය උපාදානීයට හිත ධර්මයන්ට පත් වෙනවා. එරින බාහිර ධර්මතා ටික උපාදාන වුණොත් එතනම් උපාදාන ස්කන්ධ වුණොත් අපිට කවදාවත් පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ බාහිර පවතිනෙම උපාදාන ස්කන්ධ වෙන නිසා. නමුත් පවතින්නේ ස්කන්ධ පවතින තැනක උපාදානයේ ඇති කරගන්න බව තිබුණේ අපේ ආධ්‍යාත්මික පැත්තේ. ආධ්‍යාත්මයේ තුලයි අම්මා කියන බව තිබුණේ, අම්මා කියලා ගත්ත වරදවා ගත්ත උපාදා බව තිබුණේ, උපාදානයේ තිබුණේ ආධ්‍යාත්මික පැත්තේ. උපයනති රස කරගත්ත බව තිබුණේ ආධ්‍යාත්මික පැත්තේ. එතකොට බාහිරින් වර්ණ සටහනක් කෙනකොට වර්ණ සටහන ඇතිතරට හිතේ පවතින උපාදානේ පතිත කරන බවති පතිත කරන බවකලේ අපි. එතකොට අම්මා වූ රූපයකට නැවත අපි උපාදාන වශයෙන් අම්මා වූ රූපයක් වර්ණ සටහන තුල අම්මා වූ රූපයක් දකිනවා. අම්මා වූ රූපයක් බාහිර වර්ණ සටහන තුල දකින අපිට උපාදාන ස්කන්ධ මට්ටමේ ලෝකයේ අපිට අටගෙන තියෙනවා. නැතිනම් අම්මා වූ රූප අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. අම්මා වූ රූප විඳින්න පුළුවන්කම තියෙන කල් අපිට ඒ රූපයෙන් එන සැප සතුට, ඒ රූපයෙන් එන දුක කියන කාරණාව ලෝකෙට අනුකූලව වෙනස් වෙනකොට අපිට වෙන්නේ අම්මා වෙනස් වෙන දුක විඳින්න වෙනවා. අපිට ලෝකෙට අනු ඒ රූපේ අනිත්‍ය වෙලා යනකොට, නැති වෙලා යනකොට අම්ම මැරුණා කියලා අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේ දුක සම්පූර්ණව පදනම් වෙලා තියෙන්නේ අපි හිතේ පවතින උපාදානය කියන ටික බාහිර රූපයට පතිත කරපු මට්ටම. එතකොට අපිට මෙතනදී හැම වෙලාවකදීම අනිත්‍ය කියන ධර්මතාවයේ උඩ අනිත්‍ය කියන කාරණාව වඩනකොට සාක්ෂාත් වෙන්න ඕනේ සිද්ධිය තමයි උපාදානය කියන ධර්මතාවයකට, උපාදානය කියන කෙලෙසෙට බාහිර රූපේ මතට පතිත වෙන බව නැති වෙන විදිහට අනිත්‍ය පේන්න ඕනේ. හිතේ හිත පැත්තෙන් හට ගන්න, ආධ්‍යාත්මික පැත්තෙන් හට ගන්න උපාදානය හැම වෙලාවකදීම රූපේ මතට පතිත කරලා උපාදාන වූ රූපයක් හදාගන්න එක අපි ළඟ තිබුණ දෙයක්. දැන් අද වඩන අනිත්‍ය සංඥාව තුළ අපිට සිද්ධ වෙන්න ඕන දේ තමයි උපාදානයේ මෙහි බාහිර රූපේ නෙමෙයි කියන තැනකින් අපිට උපාදානය සහ ස්කන්ධ කියන මට්ටම දෙක දෙපැත්තට කරලා දෙකට එකතු වෙන්න දෙන්නේ නැතුව දෙක වෙන් කරලා තියාගන්න බවයි අනිත්‍ය සංඥාව තුළ කරන්න ඕනේ. එතකොට ඒ අනිත්‍ය සංඥාව කියන දර්ශනය තුළ දැන් හැපි ඉන්න ඕනේ. එයාගේ නුවණ තාම අපි කතා කරන්නේ කෘත්‍ය ඥාන වශයෙන් තියෙන තැන නෙමෙයි, සත්‍ය ඥාන වශයෙන් මුලින්ම අනිත්‍ය වඩන්න කලින් අපි ළඟ තියෙන්න ඕනේ අනිත්‍ය කියන ධර්මතාවය ගැන තියෙන්න ඕනේ ඇති වෙලා ඇති කරගත යුතු ඥාන දර්ශනය ගැනයි අපි මේ කතා කරන්නේ. මේ අනිත්‍ය කියන කාරණාව තුළ අපිට වෙලා තියෙන්න ඕනේ මේ උපාදානයේ බාහිර රූපේ මතට, බාහිර ධාතු මතට පතිත කරලා හදාගන්න බව ඇති වෙන්න නොදී මේ දෙපැත්තට කරන බව. එතකොට ඒක නිකම්ම දෙපැත්තට කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපිට හොඳට ඒ ධර්මතාවයේ හටගෙන අහුත්වා සම්පූර්ණ සුත්වාන භවිෂ්‍යති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව තුළ අපිට ඒක සාක්ෂාත් වෙලා තියෙන්න ඕනේ. නැතිනම් තව විදිහකින් අපි පහුගිය දේශනාවලත් කතා කරා, දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං, දැකීම දැකීම මාත්‍රයක් විතරයි කියන තැනකින්, ඇහිම ඇහිම් මාත්‍රයක්, ඉඳීම ඉඳීම් මාත්‍රයක්, දැනගැනීම දැනගැනීම් මාත්‍රයක් විතරයි කියන තැනකින් එළඹ සිටි නුවණක් අපිට තියෙන්න ඕනේ කියලා. අද අපි කතා කරන්නේ, අපි අද දන්නවා කියලා කතා කරන්නේ, හැම වෙලාවෙම දකින්නවා කියලා කතා කරන්නේ දැනගන්න මට්ටමකට. දැනගන්න මට්ටමට එනකොට හැමදාම දකින්න මට්ටම ඉතුරු නැතුව නැති වෙලා නිරුද්ධ වෙලා ඉවරයි. අපි හිතාගෙන හිටියට තියෙන දේ දකින්නවා, තියෙන දේ දැනගන්නවා කියලා, තියෙන දේ කවදාවත් දැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මොකද අපි දකිනවා කියලා කතා කරන්නේ දන්න දෙයක නිසා. මම එදත් මතක් කරා අපි ඉදිරිපස බලාගෙන ඉන්නකොට ඉදිරිපස තියෙන හැම රූපයක්ම නිසාම අපේ ප්‍රසාදය බිඳෙනවා. නමුත් ප්‍රසාදය බිඳුනට අපි ඉදිරිපස තියෙන යම් රූපයක් අපිට පේන්නේ නැත්නම් අපි අපිට පේන්නේ නැහැ කියන්නේ ඒ රූපේ නැති බව නිසා පේන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි උදාහරණයක් ඇටියට මුල්ලක තියෙන නැතිනම් කම්පියුටරේ තියෙන එක බටන් එකක් හරි නැතිනම් ඔතන තියෙන පුංචි දෙයක් ගන්න අපි දැන් අවධානය යොමු කරපු නිසා අපිට ඒක ප්‍රකට වෙන හදිස්සිය යොමු කරන්නේ නැතුව අපි ගියා නම් අපෙන් කියන්නේ කරුණ දැක්කද ඔයා අතන තිබුණ මෙහෙම දෙයක් කියලා කිව්වොත් අපිට කියන්න හේතු නැහැ. අපි නෑ කියලා කියයි. හැබැයි නෑ කිව්වේ නොපෙනුණු නිසා නෙමෙයි දැන නොගත්ත නිසායි. ඒ රූපේ නිසා ඒ සතහන නිසා අපිට හැම වෙලාවකදී ප්‍රසාදේ විදීම සිද්ධ වුණා. නමුත් ප්‍රසාදේ විදීම සිද්ධ වුණාට අපිට ඒක දැනගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැනගන්න පුළුවන්කමක් නොතිබුණු නිසා අපි ඒ දේ නොදැක්ක මට්ටමක් තුලයි ජීවිතේ පැවතුනේ. ඒකයි හැම වෙලාවකදීම දකින මොහොතේදී අපිට දකින දේ ගැන සිහිය ඇත්තේ නැහැ. දකින දේ මොකද්ද? දකින දේ මොන ආකාරයද? දකින දේ මොන විදිහේ මොන පාට මොන හැඩසටහනේ මොන විදිහේ දෙයක්ද කියන සංඛාර නිමිති ඇත්තේ නැහැ. දකින අවස්ථාවේදී දකින අවස්ථාවේදී ඒක රූප පැහැදිලි රූප මාත්‍රයක් විතරමයි. රූප මාත්‍රයක් විතරක් වැය වුණු තැනක ඉවර වුණු අනිත්‍ය වුණු තැනක ඒ කාරණාව අරඹය ඒක අල්ලගෙන ඇති වෙන නාම ධර්මතා ටික නිසා නැතිනම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන ටිකටයි අපි අද මේ දැකීම කියන දේත් ගැට ගන්න තියෙන දිත්තේ දිට්ඨමත්තන් කියන දේ. දැන් අපි මේ දිත්තේ දිට්ඨමත්තන් කියන එක ගැන කතා කරන්න යන්නේ ගොඩක් වෙලාවට මේ දැනගැනීම මාත්‍රයක් විතරයි කියන පැත්ත ගැන නොදන්න නිසා. දකින දේ තුල ඔළුව තියාගෙන දකින දේ තුල සංඛාර නිමිති තියෙන අපි දැකීම් මාත්‍රයක් විතරයි කියපු ගමන් අපිට අද දකින ඒ නුවණ නැතිනම් අද දකින්න හදන ඒ ඥාන දර්ශනයත් අපිට හසු වෙලා තියෙන කෙලෙස් සහිත බවකින් නැතිනම් අර විතර කටුව විතරේ තුල ඉඳලා එළියගෙන තීරණය කරගන්න ගත්තා වගේ දැනෙනවා. එහෙනම් අපිට අපි දැන් වඩන අනිත්‍ය සංඥාව තුල අපිට නුවණට ගෝචර වෙන්න ඕනේ. හැම වෙලාවෙම සත්‍ය ඥානයේ තුල අපිට අවබෝධයක් ඇති වෙන්න ඕනේ. මේ වගේ ධර්මතාවයක් ඇති තැනක අනිත්‍ය රූප සංඥාවක් නේද මම මේ දැනගෙන තියෙන්නේ. රූපයේ අනිත්‍යතාවයේ සාක්ෂාත් රූපය අනිත්‍යයි කියලා දැනගෙන අනිත්‍ය රූපය ඇති තැනක නේද මගේ හිතට නේද මේ හිතෙන් දැනගත්ත දෙයක් නේද මේ ධර්මතාවයක් නැතිනම් රූපේ එළියේ තියෙනවා කියන බවට ගෙනල්ලා දෙන්න තියෙන්නේ. මේ තියෙන බව නිසා හදාගත්තු උපාදානයේ පැත්තෙන් පතිත කරලා නැවත තියෙන රූපේ එළියෙන් හම්බෙනකොට තියෙන රූපේ එළියෙන් අපිට දකින්න පුළුවන් වෙනකොට නේද මට ඒ රූපේ කෙලස් ටික යෙදුනේ. ඒ කෙලස් ටික රූපේ යෙදෙනකොට නේද ඒ රූපේ වෙනස් වෙනකොට මට දුක කියන දේ ආවේ. එහෙනම් මේ කෙලස් ටික යොදන් නැති වෙනකොට මට දුක කියන ටික එන්නේ නැහැ නේද කියලා මෙයාට මෙන්න මේ නුවණ මේ ඥාන දර්ශනේ ඉතන එයාට පිහිටා සිටින්න වෙනවා. ඒ ඥාන දර්ශනේ ඒ නුවණින් යුක්තව කටයුතු කරනකොට එයාට රූපය අරඹය අනිත්‍ය ප්‍රකට කරගන්න දැනගෙන සුදුසුයි. නැත්තම් අනිත්‍ය භාවනාවක් වඩන්න යන්න දැනගෙන සුදුසුයි. ඇයි සුදුසු? එයා දන්නා අනිත්‍ය භාවනා ප්‍රතිපදාව. මේ විදිහට අනිත්‍ය නොබැලුව මෙතනින් මම අනිත්‍ය අල්ලගත්තේ නැත්තම් මගේ හිතේ පවතින හිත පැත්තේ පවතින උපාදානයේ ස්කන්ධ පැත්තට දාලා පතිත කරලා උපාදාන ස්කන්ධයක් හදාගෙන හදාගත් උපාදාන ස්කන්ධයෙන් මම සැප දුක් විඳිනවා. නැත්නම් හදාගත් උපාදාන ස්කන්ධයෙන් මම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන ධර්මතා ටික හදාගෙන තියෙනවා. එහෙනම් මම දැන් අනිත්‍ය සංඥාව වැඩිම තුල මට සාක්ෂාත් වෙන්න ඕනේ මේ එකතු කරලා හදාගත්ත හිතේ පවතින උපාදානයේ බාහිර රූපපැත්තට පතිත කරන බව නේද නතර වෙන්න ඕනේ. කියන නුවණකින් තමයි දැන් යා අනිත්‍ය බලන්න පටන් ගන්න. දැන් අනිත්‍ය බලන්න පටන් ගන්න කෙනාට සමහර විට එයාට ගෙදර අනිත්‍ය බලන්න සිද්ධ වෙයි. බාහිර රූපය අනිත්‍යයි කියලා බාහිර අම්බෙද තනින් එයාට අනිත්‍යට පටන් ගන්න වෙයි. නමුත් එතනින් පටන් ගත්තත් එයාට ලොකු ඥාන දර්ශනයක් නුවණක් තියෙනවා. මේක මෙන්න මෙතෙන්ටයි මම සාක්ෂාත් කළ යුත්තේ කියන තැනකින්. ජීවිතයේ අනිත්‍යය එයා බලන්නේ. ජීවිතයේ අනිත්‍ය බලන එයාට සමහර විට සතිපට්ඨානේ නව සීවතිකේ වඩලා මේ රූපය අනිත්‍යය බලන්න උත්සාහවත් වෙන්නේ. මේ කය නැති වෙලා කැඩිලා බිඳිලා අනිත්‍ය වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක් නේද? මේ කය නොයෙක් ආබාධයන්ගෙන් දැන් ආදීනව සංඥාව වගේ සංඥාවක් අරගන්නකොට මේ කය මෙච්චර ආදීනවයන්ගෙන් යුක්ත දෙයක් නේද කියලා එයා කයේ කයම අපි ගත්තොත් එයාට කය ඇත්ත වෙලා මේ දර්ශනයට අනුව නමුත් එයාගේ කය ඇත්ත වීම තුළ එයා උපදව ගන්න ඥාන දර්ශනයට එයාට කය හසු වෙලා නැහැ. කය ඇත්ත වෙලා එයා උපදව ගන්න ඥාන දර්ශනයට එයාට කය ඇත්ත වෙලා නැහැ. අනිත්‍ය වඩන්න සමහරට රූපය හසු වෙන්න පුළුවන්. රූපය හසු වෙන එයාට ඒ ඥාන දර්ශනය තුළ නැවත රූපය හසු වෙලා තියෙන්න බැහැ. ඒකයි තණ්හන් නිසාය තණ්හන් පහතබ්බන් තණ්හාව ඇසුරු කරගෙන තණ්හාව දුරු කළ යුතුයි. එතකොට ගේ කියලා හම්බෙන තැන ඉන්න නිසයි ගේ කියන දේ මිදෙන්න අපි අනිත්‍ය සාක්ෂාත් කර යුතු වෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අනිත්‍ය සාක්ෂාත් කරන්න කලින් ඔය කතා කරපු විදිහට සත්‍ය ඥානයේ තුල පිහිටලා ඉඳලා සත්‍ය ඥානයේ තුලින් අපිට අනිත්‍ය කියන තැන මොන තැන දක්වාද වැඩි විය යුතු වෙන්නේ. අනිත්‍ය කියන තැන මොන තැනින්ද අපිට ප්‍රකට විය යුතුයි කියන තැනට එනකම් අපිට ඇති කරගත්තු යුතු සත්‍ය ඥානයක් තියෙනවා. එතකොට ඒ විදිහේ සත්‍ය ඥානයක් ඇති කරගත යුතු ගත කෙනා දැන් සුදුසුයි කුත්ති ඥානය වඩන්න. නැතිනම් දැන් කරන්න සුදුසුයි. හැබැයි අද අපේ සමාජෙම ගලපකෝ බොහෝ දෙනෙක් සත්‍ය ඥානය කියන තැන ඇති වෙනකොට මේ බොහෝ දෙනෙක් හිතනවා මේක තමයි කෘතඥානය කියලා. කරලා ඉවර වුණාම වගේ දැන් නම් හරි හාමුදුරුවනේ මට මේ ඔක්කොම පේනවා මේ විදිහට හිතුවාම දැන් හොඳට හිතට පෙනෙන පවතිනවා කියලා බොහොම මාර්ගඵල මට්ටමින් කතා කරන ඇත්ත සමහර වෙලාවට අපිට හම්බෙනවා. නමුත් හම්බෙන අවස්ථාවල අපිට ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි ඇත්තටම සත්‍ය ඥානය කියන ටිකේද අඩුවක් තියෙනවා. නමුත් සත්‍ය ඥානය කියලා යන්තම් ටිකක් දන්න මට්ටමට එනකොට හිතනවා මේක තමයි ජීවිතයේ උණු මට්ටමයි කියලා. ඉතින් ඒක නිසා අපිට දැන් සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනයි කෘත්‍ය ඥානයට යන්න අවශ්‍යයි. දැන් එයා කෘත්‍ය ඥානය තුළ පිහිටලා දැන් සුදුසුයි දෙයක් කරන්න. දැන් අනිත්‍ය භාවනාව කරන්න නැතිනම් අනිත්‍ය සංඥාව වඩන්න. නිත්‍ය සංඥාවක් එනකොටම නිත්‍ය සංඥාවක් කියලා කියන්නේ වෙන ලෝකෙ තියෙනවා ලෝකය නිත්‍යයි දුවයි සදාකාලිකයි කියලා ඇති වෙන මට්ටමේ නිත්‍ය සංඥාවක් නෙමෙයි. ලෝකේ රූපේ විදිහට හම්බෙන බවම එළියෙන් අම්මා දුව පුතා ගෙවල් දොරවල් හම්බෙන බවමයි අපිට එළඹ සිටි නිත්‍ය සංඥාව. නැතිනම් ලෝකය කියන හම්බෙන බවමයි අපිට තියෙන නිත්‍ය සංඥාව. මේ නිත්‍ය සංඥාව හටගන්න නිත්‍ය සංඥාව හදාගන්න අවස්ථාවේදී අපිට දැන් තියෙනවා අනිත් සංඥාව වඩන්න. අනිත්‍ය සංඥාව භාවිත කරන්නේ ගෙදර දොර කියලා අපිට හම්බෙන තැන තියෙන ඇත්ත දකින්න හිතේ පවතින උපාදානයේ වෙනම පැත්තක සහ ස්කන්ධ මට්ටම වෙනම පැත්තක වෙන තැනකින් නැත්නම් දිත්තේ දික්ක මට්ටම් විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් කියන කාරණා දෙක වෙන වෙනම දකින්න. ඒ දෙක දකින්නකොට ඒ දෙක එකතු කරලා දිත්තේ දික්ක මට්ටම් කරන්නේ නැතුව දැකීමක් කරන්නේ නැතුව දැකපු දේ දැනගන්නවා කියන එකතු කරගන්න මට්ටමකින් හදාගත්ත ගේ නේද මේ විදින්නේ කියන තැනකින් ඕගොල්ලෝ දිත්තේ දික්කමන්තන් කියන තැන දැකීම මාත්‍රයක් විතරයි. එතකොට දැනගන්න තැන එනකොට අනිත්‍ය වුණ රූපයක්ම නේද බව දැනගෙන තියෙන කියන තැනට එනකන් ඕගොල්ලන්ට අනිත්‍ය සාක්ෂාත් වෙන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට වඩන්න තියෙන්නේ සත්‍ය ඥානයේ තුල ඕගොල්ලෝ දැනගත් අනිත්‍ය. සත්‍ය ඥානයේ තුල අවබෝධ කරගත් අනිත්‍ය. සත්‍ය ඥානයේ තුල දැනගත් අනිත්‍ය සත්‍ය ඥානයේ තුල අවබෝධ කරගත් අනිත්‍ය වඩනකන් ඕගොල්ලොන්ට කෘතඥානයට මේක කලා කියන නුවණක් එන්න ජීවිතයේ තුල ඕගොල්ලන්ට ඒ නුවණ ඇවිල්ලා එළඹ සිටින. අමුතුවෙන් තැනකින් ඒ නුවණ ගන්න නෙමෙයි. ජීවිතේ දෙදර කියලා වෙන රැවටිලා තණ්හාවෙන් ඇසුරු කරන තැනක, දුව පුතා කියලා රැවටිලා තණ්හාවෙන් ඇසුරු කරන තැනක, කෘතඥාණය තුල කළා කියන තැනක ඕගොල්ලන්ට ඕගොල්ලොන්ගේම ඥාන දර්ශනයක් වෙලා මේක පෙනේ. දුව පුතා කියන තැනක තමන්ගේ හිතේ පවතින දුව පුතා කියන සංකල්පේ බාහිර රූප පැත්තට පතිත කරන දුව පුතා වගේ රූපයක් හදාගෙන විදිහ දුක දෙන අවබෝධයක් හම්බුනේ. ඕගොල්ලෝ ඒක දිහා බලලා තියෙන්නේ දුක ඇතුලේ ඉඳලා දුක දිහා බලන්න කෙනෙක් විදිහට නෙමෙයි. මිත්‍ර කටුවේ ඇතුලේ ඉඳලා මිත්‍ර කටුවෙන් එළියගෙන තීරණේ ගත්තා කියලා හිතාගෙන මිත්‍ර කටුව ඇතුළේම තීරණ ගත්ත කෙනෙක් විදිහට නෙමෙයි. බිත්තරේ ඇතුලේ ඉන්න කෙනෙක් නැතිනම් බිත්තරය දිහා එළියේ පැත්තකින් ඉඳලා බලන් ඉන්න කෙනෙක් වගේ. එළියේ වෙනම අයිනකේ ඉඳලා වෙනම පැත්තකින් ඉඳලා බිත්තරේ දිහා බලාගෙන ඉන්නවා, බිත්තරේ ඇතුලේ ඉන්න කෙනා ගන්න තීරණය ගැන බලාගෙන ඉන්නවා වගේ. අපිට අපි දිහාම තමන් දිහාම බලාගෙන ඉන්නවා ඒ කෙනා ඈත ඉඳලා දුර ඉඳලා බලන් ඉන්න කෙනෙක් වගේ. ඔකෙදී සාමාන්‍යයෙන් පැහැදිලි කරන්නේ අපි ටීවී එක දිහා බලනකොට, ටීවී එකේ චිත්‍රපටියක් බලනකොට චිත්‍රපටිය ඇත්ත කරගෙන චිත්‍රපටියේ එන සිද්ධාන්තයකට අපි හිත තියලා ඒ සිද්ධාන්තයේ තුන දුක් වෙනවා සතුට වෙනවා වගේ තැනකින් තමයි අද අපි ජීවත් වෙන්නේ. දැන් මේ චිත්‍රපටිය බලන කෙනා චිත්‍රපටිය බලන මොහොතේදී අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නකොට අපිට චිත්‍රපටිය බලන කෙනත් බලන කෙනාට ටීවී එකේ යන ඒ රූප ටික ඇත්ත වෙලා එයා දුක් විඳින හැටි කියන මේ දෙකම පේනවා. මේ දෙකම පේනකොට අපිට ටීවී එකේ යන බොරුව, ඒ බොරුව ඇත්ත කරගත්ත ඒ බොරුව බොරුව ඇත්ත කරගත්ත මානසික මට්ටම කියන තැන කියන දෙකම අපිට ප්‍රකටයි. ටීවී එකේ වර්ණ සටහන් ටිකක් ඇති තැනක බොරු මානසික මට්ටමකින් ලෝකේ හදාගත්ත ලෝකෙකින් මේක ඇත්ත කරගෙන දුක් විඳින මනසක් ප්‍රකටයි අපිට පැත්තට ඉඳලා බලන් ඉන්නකොට. ඒ වගේ රූපේ ඇසුරු කරන අපි රූපේ ඇසුරු කරන හැම මොහොතකදීම තමන් සිහිය නුවණ පවත්වනවා. නැත්තම් සතිපට්ඨානේ වල නැතිනම් අනිත්‍ය සංඥාව පැත්තෙන් යා තමන් දිහාම බලාගෙන ඉන්නවා. රූපය ඇසුරු කරන අවස්ථාවේදී රූපය ඇසුරු කරන අවස්ථාවේ අපේ පවතින මානසික මට්ටම මොකක්ද කියන එක තුල. එතකොට ඇති වෙන ඒ සම්මා දිට්ඨියටයි අපේ ආශ්‍රයයක් ශේරෙන්නේ. ඒ ඇති කරගන්න ඥාන දර්ශනයේ නුවණටයි ඒ විදිහට බලනකොට ඇති වෙන නුවණටයි අපිට මේ රූප රැස් නොවෙන්නේ. රූපං රූපත්තාය අභිසංකරෝති සංඛාරෝ රූපේ රැස් නොවීමට යන්නේ අන්න ඒ අවස්ථාවට. ඒක නිසා අපිට අනිත්‍ය සංඥාව කියන එක අපිට අන්න ඒ මට්ටම දක්වා හැපී සිටිය යුතුයි. එතකොට ඒකේන අනිත්‍ය පටන් ගන්න මොන මට්ටමේ ඉඳලා මොන මට්ටමටද කියන එක නෙමෙයි වැදගත් වෙලා තියෙන්නේ. එයා අනිත්‍ය බලන්න යොමු, අනිත්‍ය වඩන, අනිත්‍ය මෙනෙහි කරන ඥාන දර්ශනය මොකක්ද කියන එකයි වැදගත් වෙන්නේ. ඒක නිසා එයාගේ අනිත්‍යයට වස්තු විශේෂයේ සකස් වීත්තේ අන්න ඔය කතා කරපු ඥාන දර්ශනය තුළ තීඨා ඉඳලා අනිත්‍ය සංඥාව තුළ අපිට ප්‍රකට විය යුතුයි. අද අපි ජීවිතයේ කියන දේ ජීවත්වෙනවා කියලා අපේ ජීවිතයට පුරුදු කරන්න පුළුවන් නම් ඒක බොහොම වටිනා දෙයක්. එතකොට මම මේක තුළ මතක් කරේ මූලිකම අදහස උනේ අනිත්‍ය සංඥාව වඩන හැටි කියන එක නෙමෙයි. අනිත්‍ය සංඥාව වඩන්න අපිට ඇති කරගත යුතු ඥාන දර්ශනය මොකක්ද කියන එක මතක් කරගන්නයි. එතකොට ඒ ඥාන දර්ශනයයි සම්මා දිට්ඨිය, ඒ සම්මා දිට්ඨියටයි කෙලස් නැති වෙන්නේ. ඒක නිසා ඒකයි වැදගත්. අද ලෝකෙට ප්‍රශ්නය ගොඩක් දෙනේ ප්‍රශ්නයක් කරගත්තට අනිත්‍ය වඩන්නේ කොහොමද කියන එක කියලා. අනිත්‍ය වඩන එක නෙමෙයි ලෝකෙට තියෙන ප්‍රශ්නේ. අනිත්‍ය බැලීම තුල සහ බලන්නේ මොකටද කියන එකයි අද ප්‍රශ්නේ මේ තැන. අනිත්‍ය බැලීම තුල සාක්ෂාත් වෙන්නේ මොකද්ද කියන එකයි අද අපිට ප්‍රශ්නේ වී යුත්තේ. ඒ ප්‍රශ්නේ නොවි අනිත්‍ය කියන වචනේ තුල අපි හිර වෙලා නම් අපිට කවදාවත් මේ අනිත්‍ය සාක්ෂාත් කරගන්නවා කියන දේ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපිට විවිධ අවස්ථාවල අනිත්‍ය කියන කාරණය විවිධ දේවල් අහන්න හම්බෙනවන ඉච්ඡ කැමැති නොවන අර්ථයෙන් අනිත්‍යයි කියලා. මේ මොන අර්ථයෙන් අනිත්‍යයි කිව්වත් අපි අනිත්‍ය වඩන අපි ආපහු රූපෙම හම්බෙන රූපෙමතම පතිත වෙලා නම් තියෙන රූපෙට කැමැති නොවුනත් කැමැති වුණා තියෙන රූපේ නැති තිබුණා රූපේ තිබිලා නම් අපිට රූපේ ආත්ම වශයෙන් හම්බෙලා නම් අපිට ඒ හම්බුන රූපේ තුල නිත්‍ය සංඥාව අපිට තිබිලා නම් නැතිනම් අපිට ජීවත් වෙන්න කොටින්ම ලෝකේ තිබිලා නම් තියෙන ලෝකයක් තිබ ජීවත් වෙලා නම් මේ වඩන අනිත්‍යයෙන් අපිට මොන ප්‍රයෝජනයක්ද අර තියෙන ලෝකෙන් එන දුක ඒ විදිහටම අපිට නිවිද සිද්ධ වෙනවා අපි ජීවත් වෙන ලෝකෙන් එන දුක ලෝකේ තිබිලා නම් තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා නම් අපිට ලෝකෙන් එන දුක මොන විදිහේ අනිත්‍යයක් නැයිච්ච හෝ වේවා නැති වෙලා හෝ යන දෙයක් හෝ වේවා අපිට මොන විදිහේ අනිත්‍යයක් බැලුවා අපිට ලෝකේ ඇත්ත වෙලා නම් ඇත්ත වුණ ලෝකේ දුක අපිට විඳින්න සිද්ධ වෙනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නේ ලෝක නිරෝධය කරන්න කියලා අපි තුල ලෝකේ හදාගත්ත බව දැකලා වෙන ලෝක නිරෝධයක් එතකොට අනිත්‍ය කියන ධර්මතාවයට අපිට හසු වෙන්න ඕන මේ හදාගත්ත ලෝකේ කියන තැන හදාගත්ත මට්ටමේ සම්භවයක් සහ නිරෝධයක් නැතිනම් හදාගත්ත තැනක අහුත්වා සම්භූතම් පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනින් හම්බෙනන්නේ කීකුයි අපිට සාක්ෂාත් ජීවිතේ මම හිතන්නේ මේ කාරණාව තේරුණා දැන්නේ ටිකක් ගැඹුරු කාරණාවක් මම ටිකක් විස්තර කරන්න අනිත්‍ය සංඥාව ඉස්සෙල්ලාම හම්බුනේක ටිකක් බොහොම ගැඹුරු සංඥාවක් නැතිනම් ගැඹුරු දෙයක් කොයි මම පැහැදිලි කරන්න උත්සාහවත් උනේ පැහැදිලි වුණාද දැන්නේ ටිකක්
සැහැඳුරු තෙරුණ සාන්නහස තව පොඩි පොඩි කරුණු ටිකක් තව දැනගන්න පුළුවන් නම් හොඳයි සාන්නහස. ඒ කියන සම්පතෙන් අතනදී ඔබ වහන්සේ දේශනා කරපදි අර එක එක මට්ටමින් බලන අය ඉන්නවා. ඒ කියන්නේ අර ගණිතයේ උදාහරණ අරගෙන කිව්ව එක එක ලෙවල්ස් වලට බලන අය ඉන්නවා. එතකොට අර දර්ශනයේ තමයි තියෙන්නේ ලෙවල් එකේ ප්‍රශ්නයක් නැහැ කියන එක සාන්නාස. එතකොට ඒ කියන්නේ ඒ එහෙම බලන කෙනාගේ ලෙවල් එකෙන් ඒ කියන්නේ අර දර්ශනේ තියන් ඉන්නකොට ඒ ලෙවල් එකෙන් උඩට යනවද නැත්නම් ඒක මේ ඒ ලෙවල් එක එක ලෙවල් එකේ ඉඳන් දර්ශනය අවබෝධ ඒක අවබෝධ කරන්න පුළුවන් සාන්නාස.
එතකොට මහත්තයා එයාගේ නුවණ පටන් ගන්න තැනින් එතනින් පටන් ගත්තට අර ගැඹුරට ගිහිල්ලාම නතර වුණා විදිහට එයාට අන්තිමේටම එයාගේ ගණන් පාඩම නතර වෙන්නේ අතෙන්ද ගිහිල්ලා. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම රූපේ අනිත්‍ය බලන්න යන්නේ දැන් කය කියන එක මේ මිනිස්සෙක් කියන තැන මේ කෙස්ලොම් නියද සම්මාස්නහර ඇටට මිදුලෝ කියන ධර්මතා ටිකක්නේ තියෙන්නේ කියලා එයා ඒ ටිකේ අනිත්‍ය බලන්න යන්නේ. එතකොට ඒක එයාට අපි අද කතා කරොත් එහෙම ඒක එයාට ඇත්ත වෙලා. නමුත් ඇත්ත වීම තුල එයා බලන්න උත්සාහවත් වෙන්නේ දැන් මේ නුවණ තියෙන නිසා ඥාන දර්ශනය නිසා එයා බලන්න හදන දේ තමයි මේ රූපේ කියන තැන හැදුණු තැනත් හැපි සිටින නුවණක් ඇතුවයි එයා ඒ දේ බලන්න උත්සාහවත් වෙන්නේ. කියන්නේ මේ ස්කන්ධ මත පතිත වෙන උපාදානේ නැති වෙන තැනට නුවණ ගන්නයි. ඒකයි සත්‍ය ඥානය තුල ඒ දේ දැනගෙන කල යුතුයි කියලා කිව්වේ. සත්‍ය ඥානය තුල ඒ දේ දැනගෙන ඒ වඩන කෙනාට ඒ කෙනාගේ මට්ටමේ ආශ්‍රව කෙලෙස් මට්ටම දුරු වෙන විදිහට බලන්න එයා අද මේ තියෙන රූපේ නැති වෙන බව ගන්න පුළුවන්. තියෙන රූපේ නැති වෙන බව ගත්තට ඒ ගත බව තුල එයා හැම වෙලාවකදීම අර සත්‍ය ඥානය තුල එළඹ සිටි කෘත්‍ය ඥානය දන්නවා. කෘත්‍ය ඥානය සත්‍ය ඥානයෙන් උණුසුම් කරන නිසා කෘත්‍ය ඥානය එයා දන්නවා මේ නුවණ මම එතෙන්ට යනකම් අරගෙන යන්න ඕන කියන එක. එයා මෙතනින් අනිත්‍ය සාක්ෂාත් කරා එතනින් අනිත්‍ය ගේ කියන එක කැඩිලා බිඳිලා විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක්නේ මේක මෙතනින් පවතින ස්වභාවයක් නෙමෙයිනි කියන තැනින් එයා පටන් ගනි. එතනින් පටන් ගන්න කෙනා එයා දන්නව කවදා හරි මම ගේ කියලා හම්බෙන භවෙන් මිදෙන්න ඕනේ නේද මේ නුවණ කියන තැනක එයාට එළඹ සිටි නුවණක් තියෙනවා. නුවණ තියෙන නිසා එයා ගේ කියලා හම්බෙන තැන අනිත්‍ය බලනවා. ඒ කියන වර්ණ සටහනකට රැවටෙන තැන අනිත්‍ය බලන කම්ම එයා ඒක වඩන්න දන්නවා අනිත්‍ය සංඥාව කියන එක. එතකොට ඒකයි මම කිය පටන් ගන්න තැන කරන තැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා ඉස්තරහට තියෙන ඥාන දර්ශනය ගැන දැනුමක් ඇතුළත් කරන්නේ කියන එකේ වැදගත්කම තියෙන්නේ කියලා.
එහෙම තමයි තේරුණා සන් වහන්ස.
උපාදානස්කන්ධ සහ ස්කන්ධ කියන මට්ටමේදී අර මේ පුන්නමාස්තෝත්‍රයේදී සයනාදී පැහැදිලි කරන්නේ උපාදානස්කන්ධයේ භික්ෂුන්වහන්සේ අහනකොට උපාදානස්කන්ධයයි ස්කන්ධයයි උපාදානයේ එකද දෙකද කියලා මේ දෙකක් වුණාට උපාදානයේ ස්කන්ධ මතට පතිත කරලා උපාදානයේ හදාගෙන තියෙනවා. එතකොට උපාදානයේ නැත්තම් උපාදාන ස්කන්ධ කියන යෙදීමක් වෙන්නේ නැහැ කියලා. දැන් මම මේ විදිහ උදාහරණයක් කිව්වොත් එහෙම ලෝකේ සීනි කියලා යමක් නැත්තම් සීනි කියලා දෙයක් ලෝකේ ඇත්තෙම නැත්තම් සීනි බෝතලයක් ඇති වෙයි. ලෝකේ සීනි නැත්තම් සීනි බෝතල් තියෙයිද ලෝකේ? ලෝකේ සීනි නැත්තම් සීනි බෝතලේ කියලා දෙයක්වත් ලෝකේ ඇත්තේ නැහැ. බෝතල් තියෙන පුළුවන් නමුත් සීනි බෝතල් නැහැ. එතකොට සීනි බෝතලේ කියන තැන හැම වෙලාවකදීම සීනි බෝතලේ වුණේ නැහැ. බෝතලේ සීනි වුණෙත් නැහැ. නමුත් සීනි බෝතලේ කියන දේ අපිට හම්බුනේ සීනි ටික බෝතලේට දාලා සීනි බෝතලේ කියලා කතා කරේ. දැන් සීනි බෝතලේ කියන යෙදුම තුල බෝතලෙන් අනික් වූ සීනි නැහැ, සීනි වලින් අනික් වූ බෝතලයකුත් නැහැ. ඒ වගේ උපාදානයේ කියන එක තුල උපාදාන ස්කන්ධයේ කියන එක තුල අද අපේ මට්ටමේදී උපාදානයේ සහ උපාදාන ස්කන්ධයේ ස්කන්ධ ධර්මතාවයක් ඇති තැනක උපාදානයේ තිබුණේ අපේ පැත්තේ. උපාදානයට සාපේක්ෂව අපේ තියෙන උපාදානයේ අපේක්ෂෝ බාහිර රූපේ උපාදානීය වුණා. උපාදාන හිත වුණේ ස්කන්ධ උපාදාන. උපාදානීය ස්කන්ධය උපාදානීය කියන නම යෙදුනේ උපාදාන නම යෙදුනේ අධ්‍යාත්මික පැත්තේ තියෙන උපාදානයට සාපේක්ෂව. දැන් උපාදානයේ ස්කන්ධ මාත්‍රකට පාත් කරලා යන්නේ හදාගත්තේ හැම වෙලාවෙම ස්කන්ධ ටික ඇතිත එක මෙහෙපව අතර උපාදාන රූපයක් අපි හදාගන්නවා. වර්ණ සටහන එනකොට මට අපහමන තැනම තමයි තව කෙනෙකුට වර්ණ සටහන අපි දෙන්නටම එකම මට්ටමේ වර්ණ සටහන අරගෙන යස්සමුවට ආවේ. නමුත් එකම මට්ටමේ වර්ණ සටහන අපි දෙන්නේගේ අසමුවට එනකොට ඒ ආරම්භය මෙහි උපාදානයේ මෙහි චන්ද්‍රාගයේ වෙනස් වෙලා අතන චන්ද්‍රාගයේ වෙනස් වෙලා මෙතන චන්ද්‍රාගයේ මේ අම්මයි කියන තැනකින් මේ කාරණාව හඳුනන නැතිනම් මෙහි පවතින උපාදානයේ පතිත කරලා අම්මයි කියලා අතන වෙන කෙනෙක් කියන උපාදානයේ පතිත කරගෙන තියෙනවා. එතකොට හැම වෙලාවකදීම දැන් උපාදාන ආධ්‍යාත්මික පැත්තේ තිබුණේ ස්කන්ධ ටික විපාකාවයක් කියලා කියන්නේ හැම වෙලාවකම විපාක මට්ටමයි අපේ පවතින යථාර්ථයේ භූතාර්ථේ නැතිනම් භූතය කියලා කියන්නේ ස්කන්ධ මට්ටම හැම වෙලාවකදීම. උපාදාන ස්කන්ධය කියලා කියන්නේ හැම වෙලාවකදීම නව කර්ම සකස් කරගන්නවා කියන එක. හිතේ තියෙන ලක්ෂණ ටිකේ නෝ රූපය සූත්‍රය. හිතේ තියෙන ධර්මතා ටිකෙන් මේ හැම වෙලාවකම රූපේ දකින්න රූපය සිදු කරනවා. රූපය හැමදාම එකම විදියට අසමුවට එනකොට අපි රූපේ ගැන තීරණ ගන්න හිතේ තියෙන උපාදානය පරිත කරලා රූපය අසමුවට ඉන්නේ නැති වෙනකොටත් අපි රූපේ ගැන හිතන්නේ මනෝ සංපස්සයෙන් උපදින මනෝ සංපස්සයෙන් හටගත් වේදනා සංඥා දෙක ආරම්භය හිතේ තියෙන උපාදානය පරිත කරලා. එතකොට උපාදානය හැම වෙලාවකම හිත පැත්තෙන් යෙදෙන්නේ ස්කන්ධ මතට හිතේ හටගන්න පුද්ගල භාවයේ මත හටගන්න උපාදානය ස්කන්ධ පැත්තට පතිත කරලා හැම වෙලාවකම උපාදාන ස්කන්ධ වූ නැතිනම් ස්කන්ධ මට්ටමේ පවතින රූපයක් අපි හදාගෙන නැතිනම් ජීවත් වෙන අම්මා තාත්තා අපිට හම්බෙලා තියෙනවා. නමුත් පවතින යථාර්ථය තමයි අපි අපිටුළුම ජීවත්තුන බව. අපිටුළුම ජීවත්තුන බව කියලා කිව්වේ හැම වෙලාවකදීම ඇහැට වර්ණ සටහනක් ගැටෙනවා කියන බව. ඒ වගේම හිතට අරමුණු සිහිපත් වෙනවා කියන බව. මේ හිතට අරමුණු සිහිපත් වීම සහ වර්ණ සටහන කියන දෙකම එකතු කරලා හදලා දීලා තියෙනවා උපාදානය මත පතිත කරගත්ත බව. දැන් හිතේ ඇති වෙන සංඥා සංකාරය මත හදාගත් උපාදානය බාහිර රූපෙට පත් කරලා අපිට හොඳ ආදරණීය අම්මා කෙනෙක් හම්බෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි අකමැති කැමැති අකමැති පුද්ගලයෙක් අපිට ලෝකෙ තුල හදලා තියෙනවා. දැන් මේ පුද්ගලයා කැමැති හෝ අකමැති බවට පත් කරේ හැම වෙලාවකදීම රූපෙ පැත්තෙන් ඉන්නේ අපේ ආධ්‍යාත්මයේ පැත්තෙන්. නැතිනම් හිත පැත්තෙන් කියන උපාදානය අනුව ඒක වෙනස් වෙන්නේ. ඒක නිසා හැම වෙලාවකම ස්කන්ධ සහ උපාදාන ස්කන්ධය කියනකොට උපාදානය ස්කන්ධයන්ගෙන් මිදිලා නැහැ. උපාදානය කියන එක ස්කන්ධ නෙමෙයි. ඒ දෙක දෙකක්. නමුත් ස්කන්ධයන්ගෙන් මිදෙලා වෙනම පවතින දෙයක්ුත් නෙමෙයි. උපාදානයේ ස්කන්ධ මතට පතිත කරලා හදාගත්තු උපාදාන ස්කන්ධයකුයි අද අපේ ජීවිතය කියලා කියන තැන. එතකොට මෙතන කාරණා දෙකක් අපිට දෙපැත්තට කරලා දකින්න එකටයි ලෝකෝත්තර ඥාන දර්ශනය අවශ්‍ය වෙන්නේ. උපාදානය සහ ස්කන්ධ කියන එක දෙකට පතිත කරලා හිතේ තියෙන ටික හිතේ තියෙන දෙනෝ ස්කන්ධයට ස්කන්ධයන්ට බඳින්නේ නැතුව එකට එකට තියලා ගැට ගහන්නේ නැතුව එතන උපාදානය සහ ස්කන්ධ කියන මට්ටම දෙපැත්තට කරලා දැනගන්න මට්ටමටයි අපිට මේ ලෝකෝත්තර ඥාන දර්ශනය අවශ්‍ය වෙන්නේ. එතකොට ස්කන්ධ මට්ටම කියලා කියන්නේ පිරිසිදු මට්ටම. උපාදානය කියලා කියන්නේ හැම වෙලාවකම හිතේ තියෙන කෙලෙස් මට්ටම. කෙලෙසේට කෙලෙස් සහිත අපේ මානසික මට්ටමට හිතයි අද රූපේ කෙලෙස් ඇති කරන්නේ. හැබැයි ඒක කෙලෙස් නේ අපි පැත්තෙමයි කියන්නේ. කෙලෙස් පැත්තෙමයි කියන්නේ. රූපේ හිතයි කෙලෙස් ඇති කරන්න කියලා කියන්නේ කෙලෙස් සහිත වුණ අපිට මිස කෙලෙස් නැති තැනකට නෙමෙයි. කෙලෙස් නැති තැනකට රූපේ උපාදානීය වෙන්නේ නැහැ. උපාදාන ස්කන්ධ බවට පත් වෙන්නේ නැහැ. කෙලෙස් සහිත අපේ මනසට කෙලෙසට සාපේක්ෂව රූපේ උපාදාන ස්කන්ධයක් වෙන්නේ. රූපේ උපාදානීය වෙන්නේ හැම වෙලාවකදීම කෙලෙස් සහිත උපාදානයේ තියෙන උපාදානයේ පතිත කරන්න පුළුවන් බව කියන අපිටයි රූපේ උපාදානීය උපාදානයට හිත වෙලා තියෙන්නේ. එතකොට හැම වෙලාවකම දකින්න උපාදානය කියන එක ආධ්‍යාත්මික පැත්තෙනුත් ඒ වගේම ස්කන්ධ කියන මට්ටම හැම වෙලාවකම පවතින යථාභූත ස්වභාවයේ පැත්තෙනුත්.
ස්වාමීන් වහන්ස අර සූත්‍රයේදී අර අනිත්‍ය සංඥාව කියද්දී මේ පංචස්කන්ධ උපත්තනෝ ඊට පස්සේ අනාත්ම සංඥාව කියද්දී ආයතන පිටු ඒ කියන්නේ වෙනස්සෙන්න හේතු මොකක්ද ස්වාමීන් වහන්ස?
ඒක ඒ පරයයන්ගෙන් දකින්න තියෙන පහසුව නිසා. ඒ කියන්නේ මේ අනිත්‍ය කියන තැන හැම වෙලාවකම පංච උපාදාන ස්කන්ධයක් හට ගැනීම සහ නැතිවීම කියන තැන අනිත්‍ය කියන තැන පෙන්වන්න පහසුයි. අපිට රූපය හම්බෙන තැන සහ රූප නිරෝධය කියන තැන හැම වෙලාවකම අනිත්‍ය පැත්තෙන් සාක්ෂාත් කරන්න ලේසි. ඒ වගේම චක්කුං අනිච්චං මේ චක්කුං අනත්තා රූපං අනත්තා කියලා පෙන්වන තැන ආයතන පරයයන් පෙන්වනකොට මේ අසනි අනාත්මයි රූපය අනාත්මයි කියලා මේ එකින් එකට අරගෙන පෙන්වනකොට සත්පුද්ගල භාවයකින් තොරයි නේද කියන තැන ඇති කරලා පෙන්වන්න ලේසි තැන තමයි ආයතන පරයයන්. මොකද ස්කන්ධෝ සත්පුද්ගල භාවයක් ආත්ම භාවයක් හම්බෙලා තියෙන්න පුළුවන් අනත් සංඥාව වඩන කෙනාට. නමුත් ආයතන පරයයන්ගෙන් ජීවිතය කියන තැන ආයතන ටිකකුයි පවතින ආයතන කියන ටිකේ ඇහැ ලක්ෂණේ මේකයි රූපේ ලක්ෂණේ මේකයි මේ ටික සත්පුද්ගල භාවයක් නැහැ නේද කියලා දකින්න කෙනාට නිකම්ම අනාත්ම සංකල්පය ප්‍රකටයි. ඒක නිසා ඒ පරියායන් දෙකක් වුණාට එන්නේ එකම අර්ථයකට. දැන් අපි දස සංඥාවන් ගත්තොත් දස සංඥාවන්ගෙන් ප්‍රකට වෙලා ගැළපිලා එන්නේ එකම තැනක එකම අර්ථයකට. දස සංඥාවෙන් සංඥාදාය තමයි සංඥාදාය තුළ පෙන්වන්න ඕන එකම අර්ථය. නැතිනම් ඔය අපි දැන් අද කතා කරන්නේ අනිත්‍ය භාවනා ප්‍රතිපදාව නැත්නම් අනිත්‍ය සංඥා ප්‍රතිපදාවක් කියලා. දැන් මෙන්න මේ ඥාන දර්ශනයේ ඇතුළයි අපිට වඩන්න ඕනේ කියන්නේ. දැන් අනත්ත් සංඥාව ගත්තත් අනත්ත් සංඥාව වඩන්න ඕනේ ඔන්න ඔය අපි කතා කරපු ඥාන දර්ශනයේ පැත්තට. ඒ ඥාන දර්ශනය ඇති කරගන්න නැහැ නේද? ඥාන දර්ශනය ගොඩක් වෙලා නැහැ. හැම තැනකදීම මොන දර්ශනය කතා කළත් මොන සංඥාව කතා කරත් මේ ශාසනයේ තියෙන විශේෂත්වය එකයි, භාවනා ප්‍රතිපදාව තුළ නැතිනම් කෘත්‍ය ඥානය තුළ මේ ශාසනයේ භාවනාව වෙන්නේ එක උපාදානයේ බාහිර ස්කන්ධයන්ට පතිත වෙලා දකින මට්ටමින් උපාදානය වෙන් කරගන්න ස්කන්ධේ වෙන් කරගන්න පුළුවන් නම් අන්න ඒකටයි මේ ශාසනයේ භාවනා ප්‍රතිපදාව වෙන්නේ. දස සංඥාවන් බැලුවා, දස සංඥාවන්ගෙන් අන්තිමේටම එන්න ඕනේ ඥාන දර්ශනය තමයි සත්‍ඥානය තුළ අපි කතා කරන දර්ශනය. එතකොට ඒකේ පරියායන් ගොඩාක් තියෙන්න පුළුවන්. මට රම්ලයමෙද කතා කරලා මතක් කරා අපිට මේ පටිසම්පාදේ ටික කතා කරොත් හොඳයි කියලා. අපි අනිත් දවසේදී ඒකත් කතා කරමු. පටිසම්පාදනේ අය පටිච්චසමුප්පාදේ පැත්තෙන් ගත්තත් අපිට ඔය දස සංඥා පැත්තෙන් ගත්තත් පංච උපාදානස්කන්ධු දේවය පැත්තෙන් ගත්තත් ආයතනයන්ගෙන් අටලොස් ධාතුන්ගෙන් ඔය මොන න්‍යායකින් ගත්තත් අපිට අන්තිමේටම එන්න තියෙන තැන තමයි අපිට සත්‍ය ඥානය තුල ඔය කතා කරන ඥාන දර්ශනය. මේක මේ විදිහට නොබැලුවොත් අනිත්‍ය වශයෙන් මේක දැක්කේ නැත්තම් මේ රූපය හම්බෙන තැනමන මම අනිත්‍ය වශයෙන් සාක්ෂාත් කළේ නැත්තම් මේ හිතේ පවතින උපාදානයේ බාහිර රූප පැත්තට පතිත කරලා නිත්‍ය වූ අම්මා කියන කෙනෙක් ලෝකෙ තුල හම්බෙන නිසා නිත්‍ය වූ ලෝකෙ හදාගෙන නේද මම මේ දුක් විඳින්නේ. නිත්‍ය වූ ලෝකෙ හම්බෙන තැනම මට ඒ රූපේ වෙනස් වෙනකොට, ලෝකෙ වෙනස් වෙනකොට මට දුක් විඳින්න වෙලා නේද කියන ඥාන දර්ශනය එයාට තියෙනවා. තියෙනකොට එයා ඒ ලෝකෙ හදාගන්න නැති වෙන්නේ. නිත්‍ය වූ ලෝකෙ හදාගන්න නැති වෙන්නේ. දැන් කියන අනිත්‍ය සංඥාවනම් එයා දන්නවා නිත්‍ය වූ ලෝකෙ හදාගත්තොත් මොකද වෙන්නේ කියලා දන්නවා. දන්න නිසා දැන දැකම එයා අනිත්‍ය සංඥාවනම් දැන් එයා වඩන එයා දකින බලන අනිත්‍ය සුදුසු නැහැ වෙන තැනකට යන්න. නැතිනම් රූපෙ නැති වෙලා යනවා නේ, මේක කැඩලා බිඳලා නැති වෙලා යනවා තමයි කියන දැනකින් අතර වෙන්න සුදුසු නැහැ. නැයිච්ච මේ කැමති නොවන අර්ථෙනුයි මේක මේ කියන්නේ මේ නැති වෙන අර්ථකින් නෙමෙයි කියලා ඒ ගැන තර්ක කරන්නත් සුදුසු නැහැ. මොකද එයාට ඥාන දර්ශනයක් තියෙනවා මෙන්න මෙතෙන්ට යන්න මේ අනිත්‍ය තියෙන්නේ. එතකොට මෙන්න මේ අර්ථයයි මේ තුළ සාක්ෂාත් විය යුත්තේ. මගේ උපාදානේ ස්කන්ධයන්ට පතිත වෙන බව නැති වෙලා තියෙන්න ඕනේ. නැතිවීම තුල හදාගෙන විඳින නිත්‍ය වූ උද්ගල භාවයක් හම්බෙන්නේ නැහැ නේද කියන තැන එළඹ සිටි නුවණක් තියෙන. එතකොට අනත්ත් සංඥාව තුලත් අනාත්ම සංකල්පය තුලත් ඒකයි. එතකොට මේක ස්කන්ධ පරයයන් සහ අරක ආයතන පරයයන් පැහැදිලි කරන අපේ ජීවිතයේ කියන තැන පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. එතකොට අර මේ ආයතන පරයයන් පෙන්වන්න අනිත් හේතුව තමයි අනිත්‍ය කියන තැන අපිට හැම වෙලාවකදීම ප්‍රකට වෙන්නේ උපාදාන ස්කන්ධ මට්ටමින් ඇති වෙන හදාගත් ධර්මතාවයක අනිත්‍ය කියන තැන. එතකොට අනත්ත් කියන තැන හැම වෙලාවකම අනාත්ම සංකල්පය හැම වෙලාවකම ප්‍රකට වෙන්නේ සබ්බේ ධම්මානිච්ච. සබ්බේ සංඛාරානිච්ච කියලා කිව්වා. සබ්බේ ධම්මානිච්ච කියන්නේ සබ්බේ ධම්මා අනත්ත. එතකොට සියලුම ධර්මයන් අනාත්මයි. එතකොට අනාත්මයි කියලා කිව්වා සියලුම සංඛාර අනිච්චය කිව්වට සබ්බේ ධම්මා අනිච්චා කියන්නේ නැතුව සබ්බේ ධම්මා අනත්තා කියලා සියලුම ධර්මයන් අනිත්‍යයි. අනිත්‍ය දකින චිත්තචෛසික ටිකක් තියෙනවා නම් ඒ චිත්තචෛසික ටිකද අනාත්ම ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒක නිසා හැම වෙලාවකදීම ආයතන පරයයන් ගත්තාම අර අපි කතා කරපු සබ්බේ ධම්මා අනත්තා කියපු තැනම අපිට හසු වෙලා තියෙන සියලුම ධර්මයන් කියන තැන. අනිත්‍ය කියන තැන හැම වෙලාවකම උපාදාන ස්කන්ධ මට්ටමින් අනිත්‍ය දකින්න නුවණකින් අපිට අනිත්‍ය සාක්ෂාත් කරලා දීලා තියෙනවා. ලෝකෙ හදාගෙන දුක් විඳින තැන උපාදානය සහ ස්කන්ධ මට්ටම දෙකත්ට කළා. පැහැදිලිද නැහැ?
හොඳට පැහැදිලිවනස. හොඳට පැහැදිලිවනස. ඒක සන්නස උතර නාම රූප පරිච්ඡේදය තමයි දැන් කියවෙන්නේ සන්නස.
නාම රූප පරිච්ඡේදය තමයි මෙතන පැහැදිලි වෙන්නේ විදියට. එතකොට මේ අද දේශනාව අපි මේ ඉවර කරමු. මොකද ස්වාමීන් වහන්සේත් මම එන්නම් බලාගෙන ඉන්නවා පල්ලේ ආරම්භිත වඩින්න
කියලා.
අපි එහෙනම් දේශනාව දැන්ටත් ඉවර කරමු. හොඳයි, හැම දිනම සතුටුකාරයක් කල්පනා කරගන්න මේ විදිහට ධර්ම සාකච්ඡා කරගෙන බොහොම වටිනා කුසලයක් හැම දිනම සිද්ධ කරගන්න තියෙන්නේ මේ සීල කුසල ධර්මයන්. අපි හැම දිනාට මාර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි. අපේ ධර්මාචාර්ය අපේ සුදස්සන ලොකු ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම අපේ මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ, අනු ස්වාමීන් වහන්සේටත් මේ සීල කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ දිනමට නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනයේ සැලසේවා, උතුම් නිවනින් සැනසීම පිණිසම ස්වාමීන් වහන්සේ දිනමට මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියන ප්‍රාර්ථනා කරනවා. මේ හැම දිනා නමින්ම මේ පරලෝකයේ සීලම ඥාතීන්ට මේ පිංග අනුමෝදන් වෙත්වා. ඉෂ්ටකාරකයන් දේවගණ සමූහයක් වේනුන් ඒ සීලම දෙවියනුත් මේ පිංග අනුමෝදන් වෙත්වා. මේ පින්වත් හැම දිනාටම මේ සීල කුසල ශක්තිය උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියන කරු. මොනයි කල්පනා කරගන්න අභිවාදම සීලිස චන්වන්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච යතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු. එනම් හොඳයි, හැම දිනකට උතරම සන්නයි
උතරසන සම්හංස.
Thank you.